ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
සුපුරුදු පරිදි අද දවසේදීත් සූදානම් වනවා SBS සිංහල සේවය ඔස්සේ කාලෝචිතව වැදගත් වන කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න. අද දවසේදී අපි බලාපොරොත්තු වන්නේ ක්‍රමක්‍රමයෙන් ලිහිල් වන කොරෝනා සීමාවන් සමග නැවතත් දුරස්ථ අධ්‍යාපනයෙන් බැහැරව විශ්වවිද්‍යාල තුල අධ්‍යාපන ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාල ගන්නු ලබන පියවර සහ යම් හේකින් කොරෝනා ව්‍යාප්තියක් විශ්වවිද්‍යාල තුල සිදුවුවහොත් ඒ සඳහා කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද විශ්වවිද්‍යාල ගනු ලබන්නේ යන සම්බන්ධව සාකච්ඡා කරන්න. අද දවසේදී මේ සඳහා අප සමග සම්බන්ධ වෙනවා සිඩ්නීහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ මහත්මයා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා අපගේ SBS සිංහල වැඩසටහන වෙත ආනන්ද මහත්මයා.
බොහොම ස්තුතියි මා කැඳවුවට නිකුණ.
ඔව් ආනන්ද මහත්මයා, අපි මුලින්ම කැමති දැනගන්න දැන් කොරෝනා වෛරසයෙන් පසුව විශ්වවිද්‍යාල නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල අනුගමනය කරන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද?
නිකුණ, මෙහෙමයි, දැනට විශ්වවිද්‍යාල ගන්න ක්‍රියාමාර්ගවලට වඩා මම කැමති පොඩ්ඩක් ඊට වඩා එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. හේතුව ඕස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එක, ඒ වගේම නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා වගේ මේ විශාල ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්න සහ පැමිණෙන ප්‍රාන්තවල ලොකු උනන්දුවක් තියෙනවා මේ ශිෂ්‍යයන් නැවත ගෙන්වා ගැනීම විශ්වවිද්‍යාලවලට. ඉතින් ඒක සිද්ධ වෙන්නේ ඇත්තටම අපේ මේ ප්‍රාන්තවල නැත්නම් රටේ මේ කොරෝනා වෛරස් එක පාලනය කරන ආකාරය අනුව. දැන් අපි මේ සති ඉඳලා නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන පටන් ගන්න රට. එතකොට සති තුනක් විතරකට අපිට දැනගන්න පුළුවන් වෙයි මේක කොයි තරම් හොඳට කන්ට්‍රෝල් වෙනවද කියලා. ඒ අනුව තමයි ඉදිරි වැඩ පිළිවෙල ඔක්කොම තීරණය වෙන්නේ. ඊළඟට අපි විතරක් මේක කන්ට්‍රෝල් කරලා හරියන්නේ නැහැ. අපිට විශාල වශයෙන් ශිෂ්‍යයන් එන රටවල්වලුත් ඒ වගේම පාලනය වෙන්න ඕන. ඒවා ඒවත් එක්ක අපි ගනුදෙනු කරන්න පටන් ගන්න, විශේෂයෙන්ම ගුවන් ගමන් ආරම්භ වෙන්න ඕන. එතකොට ඒ කාරණා ප්‍රධාන කාරණා දෙක සතුටුදායක වුණොත් තමයි මේ විදේශ ශිෂ්‍යයන් ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒක මත තමයි හැම තීරණයක්ම අපිට විශ්වවිද්‍යාල හැටියට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අනිකුත් කටයුතු ගැන අපිට වැඩි අවධානය යොමු කරලා, ඒ ගැන සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ශිෂ්‍යයන් රටට ගෙන්වා ගත්තට පස්සේ ඊළඟට තියෙන කාරණේ තමයි මේ ශිෂ්‍යයන්ව විධිමත් පරීක්ෂක පරීක්ෂණපත් කරලා ඒගොල්ලන්ට කොරෝනා තියෙනව නැද්ද, එහෙම තිබුණ නැතත් අපි ශරීරිකක් ඒගොල්ලන් නවාතැන් කවු දෙන්නව රට ඇතුළත, ඊට පස්සේ ඒවට කවුද ගෙවන්නේ, මේ කාරණා පිළිබඳව නැවතත් සලකා බලන්න සිද්ධ වෙනවා.
විශ්වවිද්‍යාල තුල යම් හේකින් වෛරස ව්‍යාප්තියක් සිදුවුවොත් එය වැළක්වීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය අනුගමනය කිරීමට සැලසුම් කොට ඇත්තේ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද?
ඇත්තටම මාගේ දැනුම හැටියට සහ මාධ්‍ය වලින් පළවෙන වාර්තා සහ අනෙකුත් දේවල් දිහා බැලුවාම විශ්වවිද්‍යාලවලටත් පොදු වෙනවා මේ සෝෂල් ඩිස්ටන්සිං, එහෙම නැත්නම් මේ සමාජ දුරස්ථභාවය කියන එක. ඉතින් ඒ අනුව විශ්වවිද්‍යාල සිද්ධ වෙනවා මේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි සහ මේ සෞඛ්‍ය ආයතනවල දෙන උපදෙස් පිළි අනුව ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගෙන්වා ගැනීම, ඒගොල්ලන්ව මොනිටර් කරන එක, නිරීක්ෂණය කරන එක, පන්ති කාමරවල ඒ ඩිස්ටන්ස් ප්‍රමාණය තියාගෙන, අපිට දැන් පන්ති කාමරවල ඉඩ තිබුණාට ඒවා මීටරක හමාරක දුරකින් ශිෂ්‍යයන් වාඩි වෙන ක්‍රම විදි සලස්වන පන්තිවල ඒවා සියල්ල අපිට හදන්න වෙනවා මේ කාරණය සම්පූර්ණයෙන් වැඩපවත්වන තාක්ක. ඉතින් ඒ නිසා තියෙන දුෂ්කරතාවය තමයි එතකොට මේ තරම් විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් එකපාරට විශ්වවිද්‍යාලයට ගෙන්වා ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුභ සාධනය කොහොමද අපි කළමනාකරණය කරන්නේ කියන කාරණාව. එතකොට මගේ විශ්වාසය හැටියට එහෙම ආරම්භ කරනවා නම් ඔය ප්‍රැක්ටිකල් තියෙන ඒවා, ඒ වගේම අත්‍යවශ්‍ය වශයෙන්ම ලැබ් පරීක්ෂණ වගේ තියන්න ඕන පාඨමාලාවල ඒවා සඳහා කුඩා ශිෂ්‍ය කණ්ඩායම් හැටියට ඒවා මුලින් ආරම්භ කරලා ඒගෙන් ලබා ගන්නා වූ දැනුම පළපුරුදු අධ්‍යක්ෂකම අනුව තමයි අපිට ඊළඟ පියවරට යන්න වෙන්නේ. තව ප්‍රමාණයකට ශිෂ්‍යයන්ට අවස්ථාව මේ විශ්වවිද්‍යාලය තුළ ෆේස් ටු ෆේස් පන්ති තියන්න පුළුවන්ද කියන කාරණා.
ඔව් ආචාර්යතුමනි, දැන් ජාත්‍යන්තර සිසුන්ගේ පැත්තෙන් ගත්තොත් නැවතත් විශ්වවිද්‍යාලවල පන්ති කාමර තුල අධ්‍යාපනය ආරම්භ කිරීම සඳහා කුමන ආකාරයේ පහසුකම් සැලසීමක්ද විශ්වවිද්‍යාල මගින් ජාත්‍යන්තර සිසුන්ට සිදු කරලා තියෙන්නේ?
දැනට තියෙන ආරංචි මාර්ගවලට හැටියට තියෙන විශ්වවිද්‍යාලවල තාම සැලසුම් සකස් කරගෙන යනවා. නමුත් මම කලින් කිව්වා වගේ රටට ශිෂ්‍යයන් එන්න ගුවන්කමන් ආරම්භ කිරීම, ඒ රජයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග, ඊළඟට ශිෂ්‍යයන් රටට ආවට පස්සේ අනුගමනය කරන්නා වූ සති දෙකක නිරෝධායන කාලය මත තමයි අනිකුත් සියලුම දේවල් සැලසුම් කරන්න වෙන්නේ. දැනට තියෙන තත්ත්වය හැටියට අපි ඒ ගැන සැලසුම් අපි මට පේනවා දැන් ඒව සැලසුම් කරන බව. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවදුරටත් යම් කිසි කාලයක් පවත්වාගෙන යාවේ කියන තත්ත්වය තමයි මට අනුමාන කරන්න පුළුවන්. ඊළඟට ශිෂ්‍යයන්ගේ පැත්තෙන් විශාල වශයෙන් අපි බලනවා, විශේෂයෙන්ම ඒගොල්ලන්ග තියෙන මේ මානසික තත්ත්වය, ඒගොල්ලන්ග තියෙන ආර්ථික ප්‍රශ්න අපි සලකා බලන විශාල වශයෙන්ම, විශේෂයෙන් අපි නිතරම ශිෂ්‍යයන්ගේ සුභ සාධනය ගැන බලනවා. අපි ඒගොල්ලන්ට අපේ ඇතර මොබයිල් නම්බර්ස් බව අපි දීලා තියෙනවා ඒගොල්ලන්ට කතා කරන්න මහල පාසල් තියෙනවා. ඒ වගේම අපි ඒගොල්ලන්ගේ ෆයිනල් එක්සම් වගේ ඒගොල්ලන්ට විශාල ප්‍රෙෂර් එකක් තියෙන නිසා අපි ඒවත් විශාල වශයෙන්ම අපි වෙනත් ප්‍රායෝගික පැවරුම් නැත්නම් ඇසෙස්මන්ට් බවට පත් කරලා ඒගොල්ලන්ට ඒවා වඩාත් ප්‍රායෝගික මට්ටමින් කරන්න පුළුවන් විදිහට ඒව වෙනස් කරලා තියෙනවා. ඒ වගේම ඒ ආදිශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලවල, ඒ වගේම විශ්වවිද්‍යාලයේ ප්‍රජාව, ශිෂ්‍යයන්ගේ සුභ සාධනය, ඒගොල්ලන්ගේ අනිකුත් කටයුතු පවා නිතර ස්වාභාවික තත්ත්වයක් විශ්වවිද්‍යාල වගින් දැනට ක්‍රියා කරගෙන ඉන්නවා. මොකද ශිෂ්‍යය කියලා කියන්නේ අපේ විශේෂම අපේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් විශේෂයෙන්ම අපේ ප්‍රධාන ස්ටේක්හෝල්ඩර් කෙනෙක්. ඉතින් ඒ නිසා අපි ඒවා ගැන නිරන්තරයෙන්ම උනන්දුවෙන් සලකා බලනවා ඒගොල්ලන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයක් ගැන, ඒගොල්ලන්ගේ ඉමෝෂනල්, ඒ වගේම ඒගොල්ලන්ගේ ආර්ථික අවශ්‍යතාවයන් සහ ඒගොල්ලන්ට අවශ්‍ය කරන අනිකුත් පහසුකම් ගැන නිරන්තරයෙන්ම අපි උනන්දු වෙනවා.
ඔය වගේම අපි කැමති දැනගන්න ආචාර්යතුමනි, සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල කුමන ආකාරයේ සෞඛ්‍ය සහ නීතිමය සීමාවන්ද අනුගමනය කරන්නේ?
මම හිතන්නේ විශේෂ නීති සීමාවන් පනවන්න පුළුවන් කියලා. ශිෂ්‍යයන් සඳහා විශේෂයෙන්ම පිටින් පැමිණි ශිෂ්‍යයන් සඳහා කරන්න පුළුවන් ඉක්මරේ තමයි අර සාමාන්‍ය මගේ පැමිණෙන ආකාරයටම ඒ ශිෂ්‍යයන්ව නිරෝධායන කාලයකට යටත් කරලා ඒගොල්ලන්ව ටෙස්ට් කරලා සමහරවල් රටවන් වලින් මේගොල්ලන්ගේ RTS පරීක්ෂණ වගේ කරලා ඒවා අනුව ඒ සහතිකත් එක්ක මෙහෙට ආවට පස්සේ ඒගොල්ලෝ නිරෝධායන කාලයකට මෙහි ඉඳලා ඒ කාලය තුළ අවශ්‍ය කරන අධ්‍යාපන පහසුකම් මේ තැන්වල සපයලා ඒ අනුව තියෙන ප්‍රොසෙස් එක අනුව තමයි විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළත් කරගන්න වෙන්නේ.
ඔබේ වගේ ආචාර්යතුමනි, අපි කැමති දැනගන්නේ යම් හේකින් යම් ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනාගත හොත් පොදුවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය මොන වගේ ක්‍රියාපිළිවෙලක්ද අනුගමනය කරන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන්?
ඇත්තටම මේ සඳහා මම කල්පනා කරන ආකාරයට එහෙම තත්ත්වයක් ඇතුනොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල තුළ එහෙම වුණොත් මොකද, ශිෂ්‍යයන් පොකුරු වශයෙන් ඉන්නේ, ඒ වගේම ශිෂ්‍යෝ පන්තිකාමරවල ඉන්නේ. මම කලින් කිව්වා වගේ හැකිතරම් අපි උත්සාහ කරන්න ඕනේ මේ ප්‍රිවෙන්ටිව් බලක්වා ගැනීමේ ක්‍රියාමාර්ගවලට, උපායක්‍රමවලට. ඒ කියන්නේ ශිෂ්‍යයන් නැවතලින තැන්වල ඉඳලම ඒ අය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ පරීක්ෂා කිරීම, ඒ සඳහා තාක්ෂණය පාවිච්චි කිරීම, ඒගොල්ලන්ගේ ටෙම්පරචර් වගේ චෙක් කරන එක නිරන්තරයෙන්ම, ඒ වගේම නිතරම ඒගොල්ලන්ගේ සෝෂල් ඩිස්ටන්සිං ආරක්ෂා වෙන ආකාරයේ පරිසරයක් විශ්වවිද්‍යාලයේ සැකසීම, ඒ කාරණා අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න වෙනවා. ඒ අනුව අපිට සිද්ධ වෙනවා මේ අපි දේශන පවත්වන ආකාරය, ඒවා ශිෂ්‍යන් ඇසෙස් කරන ආකාරය පවා ගැන අමුතුවෙන් හිතන්න මේ කාලය තුළ. හේතුව මේ අපිට දැන් ශිෂ්‍යෝ නිතර මුන්ට මුන හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ අපිට ප්‍රමාණය අඩු වෙනවා, ඩිස්ටන්ස් එක වැඩි වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනම ගැනීමේ ක්‍රමවිධි වෙනත් වඩාත් ඵලදායී ක්‍රමවිධි වලට අනුව ශිෂ්‍යන්ට උගන්වන්න, තාක්ෂණය පාවිච්චි කරන්න, ශිෂ්‍යෝ ඇසෙස් කරන ක්‍රමවිධි සම්පූර්ණයෙන්ම උදස් කරන්න, ඒ තරම් දුරට අපිට සිද්ධ වෙනවා මේ ගැන කල්පනා කරලා ඉස්සරහට වැඩ කරන්න.
ඔව්, අපි කතා බහ කරමින් සිටියේ දුරස්ථ අධ්‍යාපනයෙන් බැහැරව නැවතත් විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ආරම්භ කිරීම සඳහා කුමන ආකාරයේ වැඩපිළිවෙලක්ද විශ්වවිද්‍යාල මගින් සිදු කරනු ලබන්නේ යන්න සම්බන්ධයෙන් සිඩ්නිහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ මහත්මයා සමග. ආනන්ද මහත්මයා, අප බොහොමත් ස්තුතිවන්ත වෙන ඔබතුමාට අපහා සම්බන්ධ වෙලා මෙවැනි වූ ආකාරයේ වැදගත් තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. මෙවැනි ආකාරයේ වැදගත් සහ කාලෝචිත කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදීත් ඔබ වෙත ගෙනීමට අප සූදානම් වෙනවා. අදට අප සමු ගන්නවා. ඔබට සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.